2018 වසරේ 3 වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. හිත හදාගන්න සංයෝජන 10කින් හිත මුදවා ගන්න අපිට තියෙන ලකු අභියෝගය. ඒ සංයෝජන 10න්ම මිදෙන තාක් කල්ම අපි හැම දෙනාටම මාරයාගේ ගැඳීම් වලට හසු වෙන්න සිද්ධ වෙනවා. ඒ හැම බැඳීමක්ම අවිජ්ජා පත්‍ය සංඛාරා කියන සිද්ධාන්තයේ හේතු කරන කොටගෙනම මෝහය හේතු කරන කොටගෙනම පවතිනවා. සිහිය හොඳට වර්ධනය කරගෙන අවධිය තියෙන්න ඕන. ඕනෝට වැඩිය ශ්‍රද්ධාව කරුණාව තිබුණාම මේ සසරට අහු වෙන ගතිය තියෙනවා. ගොඩාක් ශ්‍රද්ධාවන්තගාමී විදියට තිබුණොත් එයාගේ කරුණාව හේතුවෙන්ම එයා දුකටපත් වෙනවා. ගොඩාක් අයට හිතෙන්නේ අර ගොඩාක් ශ්‍රද්ධාව කරුණාව මෛත්‍රිය තියෙනකොට අනිත් අයට උදව් කරන්න ඕන, අසරණ අයට උදව් කරන්න ඕන කියලා සිතක් පහළ වෙනවා. එතකොට මාරයා ඒ ඔස්සේ එනවා. දැන් මාළියදේව මහරහතන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙද්දී උන්වහන්සේට වෙච්ච හිරිහැර කරදර චිත්‍රයට නගලා තියෙන ඔය පුස්සදේව මහරහතන් වහන්සේ මාළියදේව රහතන් වහන්සේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානවල තියුණා. ඒකෙදි එක අවස්ථාවක් තමයි යාචකේ කකුලක් නැති යාචකයෙක් එනවා. ඒ කියන්නේ කරුණාව දක්වන්න කාරණයක්, අනේ මේ මිනිස්සයා යාචකේ කකුලක් නැති කෙනෙක්, මෙයාට උදව් කරන්න ඕන කියලා සිත නැමෙනවා. තියන්නේ ඒ වගේ වෙනතුනේ අපේ කරුණාවත් තිබ්බහම මායя අර කරුණාවත් එක්කත් සමහරලාට පැටලෙනවා. පැටලිලා ඒ ඔස්සේ ඇවිල්ලා ඒ විදියට මාරයා පෙනී හිටලා මාරයා බන්ධනය කරනවා. මේ මාර බන්ධනය කියන්නේ මහ පුදුම බන්ධනයක්. එක පැත්තකින් ගැලවෙන්න හදනකොට තව පැත්තකින් අලවන ගතිය. මාරයාගේ නිදහස් වෙනවා කියන්නේ ලෙහෙසි නෑ. මොකද මාරයා හොඳින් නරකින් දෙකෙන්ම පෙනී හිටිනවා. නරකින්ම නම් පෙනී හිටින්නේ අපිට හිතා ගන්න පුළුවන් මේ නපුරු ස්වභාවයකින් එන්නෙම මාරය තමයි කියලා. හොඳ ස්වરૂපයකින් පෙනී හිටියාම කොහොමද හොයාගන්නේ? ලෝක සම්මත විදියට හොඳ. දැන් ඔය පින්නතුන්ට මාරයා බුදුහාමුදුරුව වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ ඇඳගෙන ආවොත් මොකද වෙන්නේ? අපි අහුවෙනවද නැද්ද? අහුවෙනව නේද? මාරය හොඳට පිණ්ඩපාතේ වඩින හිස බාලා සිවුරු පොරෝගත්ත සිරප්පු දෙකකුත් දාන්න නැති බිම බලාගෙන යන වෙස් අරගෙන ආවොත් අපි අහුවෙනවද නැද්ද? අහුවෙනවා. මාරය ආවොත් ඔබේ අම්ම තාත්තා වගේ විදියටම වෙස් මවාගෙන ආවොත් ඔබ රැවටෙනවද නැද්ද? රැවටෙනවා. මාරය ආවොත් ඔබේ පුත්‍රයා ඔබගේ දියණිය වගේ වෙස් මවාගෙන ඔබ රැවටෙනවා. මාරය ආවොත් ඔබ කැමති දේ අනුව, ඔබ කැමති නිවසක් නම් නිවසේ ස්වરૂපය, වස්තුවක් නම් ඒ වස්තු ස්වરૂපයෙන් මවාගෙන ආවහම ඒකට රැවටෙනවා. එතකොට පින්නතුනි, මේ සබ්බ ලෝකේ සියලු ලෝකයන් කෙරෙහිම නොඇලෙන සංඥාව දියුණු කරගන්න එක මහා පුදුම ආශ්චර්යයක්, ඒක මහා පුදුම දෙයක්. එක පැත්තකටවත් පැවටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව වාසය කරන එක ඒක මහා අභියෝගයක්. කාටත් තියෙන අභියෝගයක් ලෝකේ. ඉතින් මේ අභියෝග ටිකකින් හරි මිදිලා සත්‍ය අවබෝධ කර ගැනීම තමයි කාගේත් යුතුකම. මොකද්ද තියෙන ඔබ හමුවේ තියෙන ලොකුම අභියෝගය? රහත් වෙන්න කලින් සෝහාන් වෙලා ඉන්න එපැයි. මේ සෝහාන් වුණේ නැති කට්ටියත් ඇදගෙන ගිහිල්ලා සමහර අය රහත් කරවන්න හැදුවා. දැන් රහත්කම් බැරුව දැන් ආයි සෝහාන් වෙන්න එනවා නේද? සෝහාන් වෙලා එපැයි රහත් වෙන්න කියලා කල්පනා කරන්නේ. එහෙම නැත්නම් ආනන්ද හාමුදුරන්ට පුළුවන් සෝවාන් කරන්න විතරයි අපි රහත් කරන්න අපි ළඟට එන්න කියලා අල්ලගෙන ගිහිල්ලා ඇඳුවා. සෝවාන් වෙච්ච කෙනාට රහත් වෙන්න උගන්වන්න ඕනේ. මොකද හේතුව මග්ගමග්ග ඥාන දර්ශනයෙන් එයා බස් එකට නැගලා ඉවරයි. එයා ඉතින් පාර පෙන්වන්න ඕනේ. බස් එක ඇතුළේ නිදාගත්තත් බස් එක යනවා, ස්ටෑන්ඩ් එකට යනවා. දැන් අපි නුවර බස් එක නැගලා මේ නුවර බස් එක කුරුණෑගල පැත්තට යයි හරි කියලා, මාතර පැත්තට යයි කියලා හරි අපි මේ සැකෙන් බලාගෙන ඉන්නේ නේද? ඔය යනවා. ඒ වගේ මේ පළවෙනි මගපල ඥාන දර්ශනය ඇති කරගත්තොත් එයා අනිවාර්ය වශයෙන් නියත සම්බෝධි පරායන ගුණයකට කෝච්චියට නැග්ගා වගේ තමයි. අදාළ බස් එකට නැගලා තියෙන්නේ එයා යනවා ඒකාන්ත වශයෙන්. එයාට මග නොමග හොඳට පේනවා මග්ගමග්ග ඥාන දර්ශන. දැන් ඔබ හොයන්න ඕන වෙන කතන්දර, වෙන වෙන බණ. සකදාගාමි ඵලය ගැන අහනවා, අනාගාමි ඵලය ගැන අහනවා, අරිහත්ත්වය ගැන අහනවා, පිරිනුවම් පෑම ගැන අහනවා, ලෝකයේ තියෙන නාන ප්‍රකාර කුණු ගොඩවල් ගැන අහනවා. නමුත් අවශ්‍ය කරන දේ ගැන අහන්නේ නෑ. මේ මොහොතේ අවශ්‍ය මොකද්ද? පිපාසයෙන් ඉන්න මිනිස්සෙක්, ඒ මිනිස්සයා වෙන වෙන දේවල් ගැන කල්පනා කර කර ඉඳලා හරියන්නේ මේ මොහොතේ පිපාසය සංසිඳව ගන්න වතුර වීදුරුවක් බොනවා. ඒ වගේ මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? තමන්ට තියෙනවද මමත්වයේ ප්‍රශ්නය? ඔබට තියෙනවද මමත්වයේ ප්‍රශ්නය? අර චිත්ත වීති එකක් නැර එකක් නොසිඳ පවත්නා ඇලීම නිසා, චේතනාත්මක ඇලීම නිසා තමයි. එක චේතනාවකින් අනිත් චේතනාවට සංක්‍රමණය වෙනවා. චේතනා කියන්නේ චේතනා කියන්නේ එකම ස්වરૂපයක්. නමුත් ඒකේ ආකාර වෙනස්. පෙනී හිටින ආකාරය වෙනස් මොහොතින් මොහත මොහොනෙන් මොහත. විවිධ වර්ණ සංයෝජන වාගේ චේතනාවෙන් නිදහස් වෙන්න ඕන. ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල වෙලා පවතිනක්ද කියලා බලන්න ඕන. ඒ කුණු කන්දල් තියාගෙන මට නිවනක් නැහැ කියලා ඒවයින් නිදහස් වෙන්න ඕන. ඒවට තියෙන ඡන්දය කැමැත්ත අතහැර දාන්න ඕන. අපිමනේ ඡන්දය පවත්වන්නේ. සමහර අය හිතාගෙන ඉන්නේ මේ අපේ කැමැත්තෙන් හටගත්ත දේවල් නෙමෙයි කියලා ඔය හිත ඇතුලේ තියෙන්නේ. එහෙමනම් ඉතින් ඔක්කොගෙම හිත එක වගේ වෙන්න එපා. ඔක්කොගෙම හිත එක වගේ නැහැ. ඔවුන් ඡන්දය පවත්වන විදියට තමයි ඒක බලපවත්වන්නේ. ඇයි ඒ ඇලීමක් ඇති කරගන්නේ? ගැඹුරු ආධ්‍යාත්මයේ ලෝකේ අල්ලගන්නේ ඇයි මේ මම මම මම? ඒක තමයි පුරුදු වුණේ සංසාරේ බොහෝ කාලයක්. බොහෝ කාලයක් සංසාරේ පුරුදු වෙච්ච න්‍යාය ධර්මය මම මම මම. මම කියන්නේ මහා වේදනාවක්, මහා දුකක්. ගින්නක් ඒක. ඒ ගින්න නිවා ගැනීමට කියනෝ පින් කරනවා කියලා. ඒ ගින්න තව තවත් දවා ගැනීමට කියනවා පව කියලා. තමන් චේතනාව අනුම පාරිශුද්ධත්වයට පත් වුණාම ලෝකේ මිනිස්සෙක් හරි වැරදි කියන ස්වභාවය මොකක් වුණත් තමන් චේතනාවෙන් පාරිශුද්ධත්වයෙන් යුක්තව වාසය කරනවා. ලෝක මිනිස්සු එක එක ඒවා කියනවා. ඉතින් දැන් සමහර රටවල් වලට හාමුදුරු කෙනෙක් සිවුරක් පොරවල හිස බාල යන එකත් වැරදි නේද? එතකොට ඒක හරිද වැරදිද? දැන් තේරෙනවා නේද මේ ලෝකයා විසින් පනවන හරි වැරදි ඒ මිනිස්සුන්ට අදාළ වෙන විදියට අත්නෝමතිකවයි පනවන්නේ. ඔබ සුදු ඇඳලා පවිත්‍ර වැඳලා පිරිසිදු වැඳලා එනකොට සමහර අය අකමැති වෙන්න පුළුවන්. හා පෝ ලැජ්ජ නැද්ද මේ නිකන් මල ගෙවල් වල යනවා වගේ ඔහොම දෙයන්නේ හොඳට අඳින්න පළඳින්න ඕන නේද කියලා ඒවත් හිතනවා ඇති. අත්තනෝ මතිකව තමන්ට හිතෙන විදියට තමයි මිනිස්සු හොඳ නරක මනින්නේ. ඒකෙන් ඇති පළක් නැහැ අපිට. අපේ චේතනාව පාරිශුද්ධත්වයට පත් කර ගැනීම පමණයි අපි කළ යුත්තේ. ඔබේ මනස නිදහස් කරගන්නේ කොහොමද කියලා උපාය යොදන්න. දැන් සමහර අය කිව්වට මෙහෙම උපායක් යොදන්න මනස බලන්න තේරෙන්නේ නැහැ. සමහර අය ඔහේ අහන් ඉන්නවා ඔච්චරයි. එහෙම නෙමෙයි පින්නතුනි, මේ උපදේශයත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඕන. සංග්‍රහමයකට දෙන අනක් වාගේ කල්පනා කරන්න ඕන. තමගේ මනස හදාගෙන ඉස්සරහට යන්න ඕන. හිත පිරිසිදු කරගෙන යන්න ඕන. කොහොමද හිත පිරිසිදු කරන්නේ? දෘෂ්ටි වලින් හිත පිරිසිදු කරනවා. සංකල්ප වලින් හිත පිරිසිදු කරනවා. එක දෘෂ්ටියක්වත් තියාගන්න එපා. බලන්න මොන දෘෂ්ටියද තියෙන්නේ කියලා ඒ දෘෂ්ටිය නසන්න. ඒ දෙස විද්‍යාත්මකව බලන්න. යථාවාදීව බලන්න. එතකොට ඒ දෘෂ්ටිය නැති වෙනවා. හරියට පොලට ගිහිල්ලා පොල් ලාබයි ලාබයි කියලා කෑ ගහනකොට පොල් කාර්යය ළඟට යනවා. නිකම්ම ඔබ පොල් ගන්නවද? ගන්නෑ. පොල් ගෙඩිය හැඩේ බලන, ලොකුද පුංචිද, ඒකෙන් තීරණයකට එනවා. පොල් ගෙඩිය ලාද පැහිලද, ගෙඩිය කට්ටෙන් හිතා ගන්න පුළුවන්. ඒ මට්ටමකින් සෑහීමකට පත් වුණත් ආයි ගෙඩියක් අරගෙන අතට මොකද කරන්නේ? සොලවල බලනවා. පොල් ගෙඩියක් එක්ක හප්පලත් බලනු කොහොමද සද්ද කියලා. ආන්නේ ආකාරයෙන් එයා තේරුම් ගන්නවා යථාවාදී තථාකාරී ආකාරය. මේක මෝරලද, මේක ලා පොල් ගෙඩියක්ද කියලා. ආන්නේ වගේ තමයි මනසත් වෙන්න තුනේ. ඒ දෘෂ්ටි නිකම්ම ගන්න එපා. මේවයි තියෙන සත්‍ය අසත්‍ය පරේෂණය කරනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයෙන් හැමදෙස්සෙම සත්‍ය අසත්‍ය පරේෂණය කරලා බැලුවාම අවසාන උත්තරේ වෙන්නේ එතෙන්ට එන්න ඕන තමා තුළින්ම සබ්බේ සංඛාරා අනිච්ච. ගන්න දෙයක් නෑ, එකම ශූන්‍යත්වයක්, එකම නිරෝධයක් විතරයි කියලා උත්තරේ තමා තුලින් එන්න ඕන. නැත්තම් ඉතින් ඔය අනිත්‍යයි කියන ඔය වචනේ දහස් වරක් අහලා ඇතිනේ. එහෙම ඇහුවයි කියලා ඇති ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. තමන්ටම පේන්න ඕන මේ චිත්තචෛතසික ධර්ම වලින් අල්ලගෙන ඉන්න මේ ලෝකය අනිත්‍යයි කියලා අවබෝධ කරවන්න ඕන තමන්ගේ ගැඹුරු හිත. යදහා පඤ්ඤාය කියන්නේ ගැඹුරු ප්‍රඥාව. ඔබේ මොලේ හඳුනගත්ත දේවල් ඔබේ සිත හඳුනගෙන නැහැ. ඔබේ සිත හඳුනගත්ත දේවල් සමහර වෙලාවට මොලේ හඳුනගෙන නැහැ. ඉතින් මේ මොලේ අවබෝධය සහ සිතේ අවබෝධය දෙකම පූර්ණත්වයට පිපත් කර ගන්න ඕන. ඔබම ගවේෂණය කරගෙන යන්න ඕන. අන්න එවිට ඔබ ඉන්න තැනට ස්වාමීන් වහන්සේගේ අනුශාසනයක් උපකාර කරගන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙන් බණක් බලාපොරොත්තු වෙන්න එපා. මෙහෙන් දේශනාවක් බණක් කියවෙන්නේ නැහැ. කිසිම බණක් මෙහෙන් නැහැ. මෙහෙන් දෙන්න දෙයක් නෑ. පින්නතුනේ අපිට මොකෝ දෙන්න දෙයක් නෑ. මොකද හේතුව දෙන්න දෙයක් මා ළඟ නෑ. ඒ නිසා ඔබට ගන්න දෙයක් ඇත්තෙම නැහැ. ඔබටත් මේ ගනුදෙනු අවසන් කරන්න කැමති නම් ආන්න ඒකට උපදේශයක් හම්බ වෙනවා. ගනුදෙනු අවසන් කරන්න උපදේශයක් හම්බ වෙනවා. ගන්නත් එපා දෘෂ්ටි, දෙන්නත් එපා දෘෂ්ටි. ඇයි? ඔක්කොම මනෝමය වශයෙන්. ඔන්න පොළවේ එක ඉඩමක් තියෙනවා. ටික කාලයක් මේක මල්ලි අයිති කරගෙන ඉන්නවා. මල්ලි අයිති කියලා හිතාගෙන ඉඳලා ඒක දෘෂ්ටිය මාරු කරන අයියේ ඔයා මට මේකට මේ ගාන දීලා ගන්න කියලා. දැන් දෘෂ්ටි අයිය ළඟ. අයිය දෑගේ ඔප්පුවකින් නංගිට ලියනවා. නංගි මේක ඔයාගේ දෑවැද්දට කියලා. ඊට පස්සේ දැන් අයිතිය නංගි ළඟ දෘෂ්ටිය පොළොවේ. ඊළඟට මේ පොළොවේ තියෙන අයිතිය ණයක් ගන්න පහසුයි මහත්තයාගේ නමට ලිව්වොත් කියලා නංගිගේ මහත්තයාගේ නමට ලියනවා. ඊට පස්සේ ඒක අයිති වෙනවා නංගිගේ දැන් මහත්තයාට. ඒ දෘෂ්ටිය මගේ ඊඩම. නංගිගේ මහත්තයාගේ අතේ ණය ගෙවා ගන්න බැරුව බැංකුවට සින්න වෙනවා. දැන් අර තුන් හතර දෙනාගේ මොළුවේ මගේ ඉඩම කියන දෘෂ්ටිය නෑ, බැංකුවේ අයිතිය. බැංකුව විසින් මේක වෙන්දේසි කරනවා. වෙන්දේසි කරාම ඔබ කවුරු ඔබල ගිහිල්ලා ඔයින් එක්කෙනෙක් හැමෝම ඔබ ගන්නවා කියලා හිතන්නකෝ. දැන් ඒ දෘෂ්ටිය මගේ ඉඩම කියලා ඔබේ තියෙනවා. දැන් බලන්න දෘෂ්ටිය මෙහෙම මාරු කළා නේද? පරිත්‍යාග කළා, විකුණා, අත්පත් කරගත්තා, ආයි වෙන්දේසි කරා, ආයි තව කෙනෙක් මිලට ගත්තා. දැන් මහ පොළොව වෙනස් වුණාද? දෘෂ්ටිය කියන්නේ මොකද්ද? තමන්ට ආවේනිකෝ යම්කිසි ලෝක සම්මතයෙන් මවා ගන්න මහා අවිද්‍යාවක්. මෙන්න මේ මම කියන පරාසය තුළ ඒ සම්මත අයිතියක් ලෝකෙන් ලබා ගන්න මිනිස්සු මොන තරම් පව් කරනවද? සම්මත අයිතියක් රාජ්‍ය පාලනය, සම්මත අයිතියක් නිලතල, සම්මත අයිතියක් දේපල ඇතිකර ගැනීම සඳහා මහා පුදුම විදියේ පව් වැඩ දේවල් නොයෙකුත් දේවල් කරනවා මිනිස්සු. මොකටද මේ මමත්වයේ පෝෂණය කරන්න? මමත්වයේ පෝෂණය කරන්න, තමන්ගේ සිහින ඉෂ්ට කරගන්න, තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. දෙන්න තියෙනවා නම් දෙන්නෙත් මායාවක්, ගන්න තියෙනවා නම් ගන්නෙත් මායාවක්. මක් නිසාද? මේ ශරීරය ඇතුලේ අපි ගෙන දෙයක්වත් ගෙනියන දෙයක්වත් නැහැ. මේ ශරීරයත් ලෝකයයි, බාහිරෙත් ලෝකයයි, එකම ලෝකයයි පවතින්නේ. නමුත් අපි ද්විත්වයක් හදාගත්තා. මේ මමයි අර ලෝකයයි. එහෙම නේද? මේ මමයි අර බාහිරේ කියලා කල්පනා කරා. මේ ඇසයි අර රූපයයි කියලා වෙන් කරා. මේ කනයි අර ඇහෙන්නේ ඇතින් ශබ්දයයි, මේ නාසයයි මේ ගන්ධයයි කියලා වෙන් කරා. එකම ලෝකයයි පවතින්නේ. නමුත් එකම ලෝකයේ තල ද්විත්වය හැදුවේ කවුද? එකම ලෝකයේ තුල ද්විත්වය හැදුවේ ඔබ. දැන් ඒක විපාක ඔබ විඳිනවා. ඊට පස්සේ එකම ලෝකයේ තුල ද්විත්වය හදලා තමාගේ පැත්තට තමන් කැමති විදියට මුළු ලෝකයම ආකර්ෂණය කරගන්න එතෙන්ට බලනවා. කාටවත් ඒ දේ සාර්ථක කරගන්න බැහැ. මොකද හේතුව එතන තිබුණත් ඒක ලෝකය, මෙතන තිබුණත් ඒක ලෝකය. අර පොළොවක තියෙන දෘෂ්ටිය අයියා ගත්තත්, මල්ලි ගත්තත්, නංගි ගත්තත්, නංගිගේ මහත්තයා ගත්තත්, බැංකුව ගත්තත්, ආයේ ඒක විකුණලා ඔබ ගත්තත්, කවුරු ගත්තත් පොළොව පොළොවමයි. දෘෂ්ටිය කියන්නේ මහා මායාවක්. මේ ලෝකේ මහා මායාවකින් උපදින්නේ. ඒ මහා මායාවකින් ඉපදිලා ඔබ අර්ථය සිද්ධ කරගන්න ඕන. සිද්ධ අර්ථ. ඒ කතාවට මම යම්කිසි ප්‍රබන්ධයක් එකතු කරේ. එහෙම නැතු ඒ කතාව ඒක තුළ තියෙනවයි කියන එක නෙමේ. සිද්ධාර්ථ, අර්ථය සිද්ධ කළා. අර්ථය සිද්ධ කරන්නා කියන වචනයයි ඒක තේරුම. සිද්ධාර්ථ අපිත් කාට හරි දාලා බලමු. උද නමක් එහෙම කරයිද කියලා බලන්නවත් නේද? සිද්ධාර්ථ, අර්ථය සිද්ධ කළා. ඒ සිද්ධාර්ථ අර්ථය සිද්ධ පූර්ණයට පත් වුණා. සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ මේ ලෝකයේ සියලු දෙනාම බුද්ධි කරගෙන ඉන්නේ එක එක පුජ්‍යල බුද්ධි තියෙන්නේ. ආගමික බුද්ධි තියෙනවා, ජාතික බුද්ධි තියෙනවා, එක එක වෘත්තීය බුද්ධීන් තියෙනවා, අනේක ප්‍රකාර ලෝභ බුද්ධි, ද්වේෂ බුද්ධි, මෝහ බුද්ධි ඔහොම තියෙනවා. ඉතින් මේ බුද්ධි හැම දෙයක්ම තමන් මම මගේ ආත්මය කොටගෙන තියෙන්නේ. මේ ඥානය මගේ. දැන් බුදුහාමුදුරන්ට බුද්ධඥානයවත් මගේ ඥානය කියලා හැඟෙන්නේ නැහැ. ඒ සම්බුද්ධඥානය මගේ කියලා හැඟෙන්නේ නැහැ. ඔබේ ඥානය ඔබට හැඟෙන්නේ කොහොමද? මගේ ඥානය. ඔබේ සිත ඔබට හැඟෙන්නේ කොහොමද? මගේ සිත. නමුත් බුදු කෙනෙකුට මගේ සිත කියලා හැඟෙන්නේ නැහැ. මගේ බුද්ධිය කියලා හැඟෙන්නේ නැහැ. ඇයි ඒ? යථා අවබෝධය කළා ඉවරයි. මේ ශරීරය ලෝකය, බාහිරේ ලෝකය. ද්විත්වයක් මේකේ නැහැ. එකම ස්වરૂපයක් පමණයි තියෙන්නේ. මේකට අයිතිකාරේ නැහැ. ඒ නිසා වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ගැටෙන්න, රණ්ඩු කරන්න දෙයක් මේ ලෝකෙ නැහැ. ඒ ඔක්කොම කරන්නේ අවිද්‍යාවේ පැටලුණු මෝඩ මිනිස්සු. නින්දා කරන්නේ, අපහාස කරන්නේ, චරිත ඝාතනය කරන්නේ, ඉරිසියා කරන්නේ, කුවකකම් කරන්නේ, පෙස්සම් ගහන්නේ, මේ ඔක්කොම කරන්නේ නරක මිනිස්සු. විශේෂයෙන් අවබෝධයටපත් වෙන්න ඕන. තමන්ගේ සිත පිළිබඳව මේ මොහොතේ බලන තැනත්, බණ අහන තැනත් ඒ මායයා, ඒ සිත, ඒ උපාදානස්කන්ධය, ඒ භවය, ඒ තණ්හාව තියෙනවද බලන්න. ඉස්සරහට යන්නත් එපා, පිටිපස්සට යන්නත් එපා. පොළොවට බර නොදී නවතින්න. පුළුවන් නම් තෝරගන්න. ඉස්සරහට යන්නත් එපා, පිටිපස්සට යන්නත් එපා. පොළොවට බර නොදී නවතින්න. පුළුවන් නම් කරන්න. අවබෝධය එතන. පොළොවට බරයි කියන්නේ සිතට බරයි. ඉස්සරහට යනවා කියන්නේ ඇලි ඇලි යනවා. පිටිපස්සට යනවා කියන්නේ ගැටි ගැටි යනවා. හිතට බර කළා සිටීම තමයි පොළොවට බර කිරීම. හිතට බර නොදී ඉස්සරහට යන්නත් නැතුව, පිටිපස්සට යන්නෙත් නැතුව, හිතට බර නොදී, පොළොවට බර නොදී නතර වෙනවා. ආන්න ආර්ය ශ්‍රාවකයාගේ නතර වීම. එහි රසයක් නැහැ. අමුතු විශේෂ ප්‍රබෝධයක් වින්දනයක් නැහැ. ඒකම තමන්ගේ වින්දනය ප්‍රමෝදය කරගන්න. දැවෙන්නේ නැති බවම තියෙන සතුට භුක්ති විඳින්න. ඔබ බලන්න 100%ක් ධර්මයෙන් පවිත්‍ර වූ පිරිසිදු වෙලාද ඔබේ මනස තියෙන්නේ කියලා දෘෂ්ටිවලට හසු නොවි හාමුදුරුවන්ගේ පලියට බණ බලන්න ධර්මය බලන්න නැතුව තමන්ටම හදවතින් උවමනාවෙන් ධර්මය සෙවිය යුතුයි. එහෙම නැත්නම් ඉතින් හාමුදුරුවන්ට පලියට ඒක කළොත් ඒක හරියට අර අනුන්ගේ තන ජොබ් එකක් කරනවා වගේ. ඔහි පොඩ්ඩක් එහෙම මෙහෙම ගහලා දාලා කාලය ගෙවලා පඩිය ගන්න කියලා කල්පනා කරනවා. මේක හිතන්න මේක අනුන්ගේ තන ජොබ් එකක් නෙමෙයි. මේක තමන්ගේ ජොබ් එක. නිවන් දකින්නමයි කියන එක අනුන්ගේ ජොබ් එකක් නෙමෙයි. තමන්ගේ ජොබ් එක මේක. ඒ නිසා 100%ක් ධර්මානුකූල පවිත්‍ර තැනකින් තමන් මතු වෙනවද කියලා බලන්න. ඔබට ඇති වෙන ගැටලුව දහම සමග ගලපන්න, ධර්මයට අනුකූල කරගන්න, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරගන්නවා කියන්නේ ඒක. ධර්මයට අනුකූල කරගන්න තමන්ගේ සිත, තමන්ගේ දැක්ම. එච්චරයි. ඊට වැඩි දෙයක් කියන්න නැහැ පින්නතුනි. මේ ධර්මයේ අවබෝධ කරගන්න. හොඳට විදර්ශනා බලයයි හට ගන්න ඕන. ගොඩක් දේශනා නෙමෙයි ඕන. දත්මිටි කාගෙන මේක විදර්ශනා කරන්න නිවැරදි කරගන්න තමන්ගේ මනස මේ තැනට. ඉස්සරහට යන්නත් එපා, පස්සට යන්නත් එපා. පොළවට බර නොදී නතරවන්න. එතනින් අවදි වෙන්න පුළුවන්ද කියලා බලන්න. පොළවට බර නොදී අවදි වී සිටින්න. දත් මිටි කාගෙන විදර්ශනා කරන්න. එතෙන්ට හිත හදාන්න. වීරය කරන්න ටික වෙලාවක් කාලය දෙන්න. විදර්ශනාව අත්‍යවශ්‍යයි ධර්මාවබෝධයට. විදර්ශනාවේදි තමයි ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව වැඩෙන්නේ. එහෙම නැතුව තමන්ගේ බුද්ධිය, ඥානය, දාර්ශනික ගුණය වැඩෙන්නේ නැතුව ධර්මාවබෝධය වෙන්නේ. ධර්මාවබෝධය පිණිස විදර්ශනාව විතර උපකාරක ධර්මයක් තවත් ලෝකේ බුදුහාමුදුරු දකින්නේ නැහැ කිව්වා. පළවෙනි කාරණේ අත්‍යවශ්‍ය කාරණ. ඕනම ශේත්‍රයක දියුණුවට සංවර්ධනයට උපකාරක වන්නේ විදර්ශනාව. මේ ගැඹුරු ධර්ම කරුණක තියෙන අරුත සොයාගෙන යෑම තමයි ධර්මයේ විදර්ශනාව. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වල අරුත ගැඹුරින් සෙවීම තමයි විදර්ශනාව. මේ සූත්‍රවල සඳහන් වෙලා තියෙන ඒ සූත්‍ර දේශනාවල මූලික සාරාංශය බුදුහාමුදුරුවෝ දේශනා කළාම ඒ ඉන්න පිරිස විදර්ශනා කළා. ප්‍රශ්නේ උත්තරේ දෙකම කිව්වේ නැහැ, විදර්ශනා කළා. ඒ විදර්ශනා කරද්දී අවබෝධ කරගත්තයි, අවබෝධාත්මක අත්දැකීමයි බුදුරජාණන් වහන්සේගේ දේශනයයි දෙකම තියෙන නිසා අපි විදර්ශනා කරන්න නැතුව කියවගෙන යනවා. එතකොට අර චින්තාමය ප්‍රඥාව කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඔබ හොඳටම දන්නවා තාත්ත දොස්තර කියලා පුතා දොස්තර වෙන්නේ උපත්තියෙන්. තාත්ත ව්‍යාපාරිකයෙක් කියලා පුතා උපත්තියෙන් ව්‍යාපාරික වෙන්නේ. ඒ වගේම තාත්ත මෝඩයි කියලා පුතා මෝඩ වෙන්නෙත් නැහැ. ඔවුනවුන්ට ලැබෙන අධ්‍යයන, අධ්‍යාපන, ගවේෂණ, පරීක්ෂණ සමාජයේ අනුව තමයි ඒ දරුව හැදෙන්නේ. අපායට කරන අභියෝගයක්. සතර අපායෙන් නිදහස් කියලා ඔබට දැනෙනකොට මොනතරම් සතුටක්ද? මං ජීවිතේට මොනම හේතුවකින්වත්, සංසාරෙදි මොනම හේතුවකින්වත් අපායට නම් ඇදෙන හිත නැති කළා කියලා. මනසක් ඔබට දැනෙනවා නම් ඒක ඉබේ දැනෙනවා පිළිතුර. බොරුවට හිතන්න ඕනේ මම දැන් අපායේ නිදහස් ඇතිනේ. ඒකේ හිතන්න ඕනේ. යත අවබෝධයේ පූර්ණත්වයට පත් වුණාට පස්සේ යාට තේරෙනවා මේ ආත්මේ අපායට යන්නේ නැති එක නෙමෙයි, සංසාරෙවත් යන්න බෑ, යන්නේ නැහැ කියලා තේරෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ නියතෝ සම්බෝධි පරායනෝ කිව්වේ. නතේ ගමිස්සන්ති අපායං. නියත වශයෙන්ම සම්බෝධිය කරාම සසර ගිහිල්ලා අවබෝධ කරනවා මිසක් කවදාවත් අපායට නම් ඇදියන්නේ නැහැ. ඒකම මදිද? ධර්මයෙන් ඒකම මදිද? තිරිසං අපායවත්, පෙරේත අපායවත්, මේ මහා අවීචි මහා නරකවල් මොන තරම් බියකරුද, රුදුරුද? එහෙත් පින්නතුනේ ඒවටත් යන්න කැමති අය ඉන්නවා. දැන් කිව්වට විශ්වාස කරන්නේ අපාය යන්නේ කැමැත්තෙන්. මේ මිනිස්සුට අපාය පෙන්නලා බය කරන්න හැදුවට වැඩක් නැහැ. මිනිස්සු අපාය යන්නේ කැමැත්තෙන්. දැන් සියදිවි හානි කරගන්නේ කැමැත්තෙන් නෙමේද? කැමැත්තෙන්. කෙනෙකුට කිව්වොත් සියදිවි හානි කරගන්න මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන්න කන්නේ සමහර විට. ඒ වගේම තමයි අපාය යන්නේ කැමැත්තෙන්, සියදිවි හානි කරගන්න කැමැත්තෙන්, විවිධ වෘත්තීන් වලට පත් උනේ කැමැත්තෙන්, වෛද්‍යවරයෙක් උනේ, ඉංජිනේරුවෙක් උනේ, ව්‍යාපාරිකයෙක් උනේ කැමැත්තෙන්, මහන උනේ කැමැත්තෙන්, බණ අහන්නේ කැමැත්තෙන්, නිවන් දකින්නේ කැමැත්තෙන්, අපායන්නේ කැමැත්ත. ඉතින් ඔබේ කැමැත්ත කොහේ යන්නද? නිවන් පුරයට යන්නද? සුගතිගාමී වෙන්නද? අපායේ යන්නද කියලා ඔබම පරීක්ෂා කරලා බලන්න. ඔබේ සිතේ කැමැත්ත අහලා බලන්න. තේරුණානේ? මන් දවසක් මිනිස්සුෙකුට මෙහෙම අපායෙන් නිදහස් වෙන්න පුළුවන් මේ බණ ධර්ම පිළිපැද්දොත් කියලා අනුශාසනා කරනකොට ඒ මිනිස්සයම කටින් කිව්වා, ඉතින් හාමුදුරනේ මං අපාය යන්නේ කැමති නම් ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. මං කිව්වා එහෙනම් ගිහිල්ලා බලලා ඉන්න කියලා. එහෙමත් ඉන්නවා කියන. අපායට කැමති. පෙරේත අපායට කැමති. තිරිසන් අපායට කැමති. කැමති අය ඉන්නවා. ඒගොල්ලෝ හිට යනවා. සුගතියට ඒකට කැමති අය, ඒකට අවශ්‍ය කරන පාරමී බලගුණ සපුරාගෙන ඒගොල්ලෝ සුගතිගාමී වෙනවා. නිසා මේ අපායට යන මිනිස්සු දිව්‍ය ලෝකයට යවන්න කටයුතු කරන අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නෝ, ඒක හොඳයි. හැබැයි උන්වහන්සේලා දිව්‍ය ලෝක යන්න දිව්‍ය ලෝකයි පෙන්වන්න ඕන 3D වලින්. ඒ වුණාට පෙන්වන්නේ ගමින් ගමට ගෙනිල්ල 3D තාක්ෂණයේ මිනිසුන්ට අපාය නේද? එතකොට අපායේ අරමුණු වෙලා සිත් පහළ වෙනවා. සිත් පහළ කරගෙන මරණ මොහොතේදීත් පේන්නේ 3D අපාය. එතකොට මොකද වෙන්නේ? ඒ අපායෙම ගිහිල්ලා උපදී. ඉතින් පව් මිනිස්සු දිව්‍ය ලෝකේ යවන්න කියලා අපායට යවනවා. සමහර ආගම් වලත් එහෙමයි. දිව්‍ය ලෝකේ යන්න කියලා මිනිස්සුන්ට ප්‍රාණඝාත ආදී අකුසල් උගන්වනවා. එතකොට අතන දෙයියෝ කියන කෙනා බුද්ධිමත් කෙනෙක් නම් දෙයියෝ ප්‍රශ්න කරනවා, ඔබට යතුරු කට්ටෙන් ඇන්නෝ ත්‍රිදෙනවද? එතකොට කියා ඔව්. එතකොට නුඹට හිතුන්නේ නැද්ද අනික් කෙනාටත් පිහියෙන් තලනකොට රිදෙනවා කියලා? අනේ මට හිතන්න බැරි වුණා. ඒ පොතේ කියලා තිබ්බේ ඒකට කමක් නැහැ කියලා. ආ, පොතේ ඒකට කමක් නැහැ කියලා තිබ්බට ඔබට තේරෙනවනේ ඒක රිදෙනවා කියලා. එහෙමනම් ඒ රිදුම් වලට විපාක ඔබ ලැබිය යුතුයි. ඔබ ආයුත්තේ අපායට කියලා අපායට යවනවා. ලෝ දහම ලෝක සත්‍ය ඉගෙන ගන්න ආගම් නෙමෙයි. මේ ආගම් කියන ඒවා ඒ ශාස්ත්‍රවරු බුද්ධිමත්ව එදා කාලේ කියන්නේ නැති. අවුරුදු දහස් ගාණක් පොතෙන් පොතට අකුරෙන් අකුරට වෙනස් වෙවි එනකොට ඔබ හිතන්නේ ඒකමාව කියලාද? ඒකම නෙමෙයි. විවිධ වචන, ආදාහස්, සංස්කරණ, පුජ්‍යල අවශ්‍යතා ඔක්කොම ආගම් පොත් ඇස්සේ පැටලුවා. බුද්ධාගමටත් ඒක වුණා, අනිත් ආගම් වලටත් ඒක වුණා. ඒ නිසා බුද්ධිමත් සමාජය ආගම ඕනට වැඩිය ලබ්ධික වෙන්නේ නෑ. විමසුන් බුද්ධියෙන් ගන්න ඕන මේවා හොඳද නරකද කියලා, මේ යථාර්ථවාදීද කියලා අවබෝධයෙන් ගන්න ඕන. මේ පොතේ කිව්වට පිළිගන්න පුළුවන් කමක් නෑ කියලා. මේ වෙනස් කරලා තියෙන්න පුළුවන්, වෙනස් වෙලා තියෙන්න පුළුවන්, මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන් ආදි වශයෙන් කල්පනා කරන්න ඕන. මොලයක් තියෙනවා නම් මොලයක් නැත්තම් කරන්න දෙයක් නැහැනේ. විමසුන් බුද්ධියක් නැති රොබෝ යන්ත්‍ර වුණොත් කරන්න දෙයක් නැහැ. මාරයට නවාතැන් ගන්න ඉඩ හදලා තියෙන්නේ ඔබේ හිතේ ඔබමයි. මාරයට නවාතැන් ගන්න ඉඩ හදලා තියෙන්නේ ඔබමයි. ඔබ මොකද කරන්න ඕන? ඒ ඉඩ නැති කරන්න ඕන. මාරයට ආහාර සපයන්නේ, මාරයට ජලය සපයන්නේ, ආතන් සපයලා තියෙන්නේ ඔබමයි. හරියට මාරයාට කුලියට ගියේ දීලා ඔබේ ගේ මාරයාට කුලියට දීලා දැන් මාරයා ඉන්නවා. මාරයා කුලියට අරගෙන ඔබ දීලා මාරයා අරගෙන අපි සම්පාදනය කරනවා යාගේ පැවැත්මට ආරක්ෂාව සෙවන. ඔබ මමත්වයේ රකින්න කෙනෙක්ද මමත්වයේ විනාශ කරන කෙනෙක්ද? මමත්වයේ රකින්න කෙනා කරන්නේ බැන්නට බනිනවා, කලාට කරනවා, ගැව්වට ගහනවා, වෛර කළාට වෛර කරනවා, ඉරිසියා කළාට ඉරිසියා කරනවා, එකට එක කරනවා. ඇයි මමත්වය? මට කළා, මට බැන්නා, මට චෝදනා කළා, මට අහිත කරා, මට අනර්ථය කරා, මට පීඩා කරා කියාම කල්පනා කරනවා. මමත්වය නැත්තෙකුට එහෙම කිසිදු අදහසක් නෑ පින්නතුනේ. ඒ ස්වභාවිකව වාසය කරනවා. උන්වහන්සේලාට ගහත් යටත් මාලිගාවත් එක වාගේ, මහ සෙනගත් එක්කෙනත් එක වාගේ. උන්වහන්සේලාට කිතු ප්‍රශංසාද නැත, නින්දා අපහාසාද නැත, තමාට තමාවත් නැති බව හඳුනාගෙන අවබෝධ කොට අවසන්. ඔබත් එසේද? තමෙක් ඉන්නවා කියලා ගැහෙන මනසට කියලා දෙන්න මේක තමෙක් නෑ කියලා. නිකන් නෑ නෑ කියලා කෑ ගහලා හරියන්නේ නෑ. ඉතින් ඒ තමා කියලා ගලාගෙන යන රිද්මය විනාශ කරන්න ඕන. මේක මමෙක් නෑ මමෙක් නෑ කියලා කෑ ගහුවට හරියන්නේ නෑ. තමා කියලා ගලාගෙන යන රිද්මය කඩන්න ඕන, නැති කරන්න ඕන. බලන්න මම කියලා කෑ ගහගෙන ගලාගෙන යෑමක් තියෙනවද කියලා. ඒක හරි රිදුම්කාරී ස්වභාවයක්. රිදෙනවා වේදනාකාරී. මමත්වයේ ගලා යෑම හරියට වේදනාකාරී. ඔබට සියුම් ආකාරයෙන් හරි මමත්වයේ තීරණා එක දැනෙනවා. තමන් තුළ යම්කිසි බලවේගයක් එහාට මෙහාට පනිනවා කියලා. හදවත පුච්චමේ වේදනා දෙමින් ඒක ජීවත් වන්නේ කුමක් ආහාර කොටගෙනද, කුමක් පිළිසරණ කොටගෙනද, කුමක් රැකවරණය කොටගෙනද කියලා බලන්න. බලලා අන්නේ වහලා දාන්න. මාරේ ආහාර කරගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චේතනා කියන මෙන්න මේ ධර්ම තමයි ආහාර ගන්න. අතීත, අනාගත, වර්තමාන වශයෙන් ඊට පස්සේ ඒව තාවකාලික ලෙස වසා දැමුවොත් එහෙම ඒක හරියන්නේ නැහැ. මාර්යාගේම උදව් අරගෙන ඔය වහලා දාන්න උත්සාහ කරන සමහර අය. එහෙම වහලා දාන්න බෑ. මොකද මාර්යා හැම විටම ඉන්නේ තමාගේ පැත්තේ බවත් අමතක කරන්න එපා. මාරයා ඉන්නේ විරුද්ධ පැත්තේ නෙමෙයි, තමා කියලා තමන් ගන්න පැත්තේම තමයි මාරයා ඉන්නේ. පන්සල් යන කිව්වහම මාරයා පන්සල් එනවා. බන් ටිකක් අහමු කිව්වහම මාරයා බණක් අහනවා. විදර්ශනා කියලා කරමු කිව්වහම මාරයා විදර්ශනාක් කරනවා. නිවන් දකිමු කිව්වහම මාරයා දකිමු දකිමු නිවන් දකිමු කියලා කියනවා. නිහඬව ඉඳිමු කියලා කිව්වහම මාරයා නිහඬවත් ඉන්නවා. කූල් එකේ සන්තෝෂයෙන් ඉමු කිව්වහම එයා කූල් එකේ සන්තෝෂයෙන් ඉන්නවා. ආයි නැගිටලා යන් කිව්වහම නැගිටලා යනවා. කොහොමද මාර්යා පරාද කරන්නේ? ගොඩක් අයට සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ දන්නේ නැතුව හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමන්ගේම මනසත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා මාර්යාව අල්ලගන්න බැරි වෙනවා. තමන් දන්නේම නැතුව මේ මාර පාක්ෂික වයසට ඉන්නේ. ඔය විදියටත් මාර බලවේගයේ කැරකෙනවා කියන්න වෙන්න පුළුවන් කියන එක තමයි ඔය මතක් කළේ. මේ දේවල් අපි පිළිකුල් කරමු කියලා කිව්වහම පිළිකුලට හරි කැමතියි මාර්යා, පිළිකුල් කරනවා. මේ දේවල් අපි ප්‍රතික්ෂේප කරමු කිව්වහම හරි කැමති ප්‍රතික්ෂේපයට, මාර්යා ප්‍රතික්ෂේපත් කරනවා. මෙන්න මේ දේවල් වලට අපි ඇලෙමු කියලා යෝජනාවක් කළාම මාර්යා ඒකටත් කැමතියි, ඇලෙනවා. මොකක්ක නොසිත ඉඳිමු කියලා කිව්වහම ඒකටත් කැමතියි. මේ ඔක්කොගෙම නිදහස් වෙමු කිව්වහම විතරයි යා කියන්නේ ඒක නම් මට බෑ කියලා. ආන්න එතෙන්දි සටන ආරම්භ වෙලා මාර්යා කියනවා ඔය ගේම හැදුවේ මම, මේ දත්තට උස්මහත් කරේ මම, ඕක මට අයිතිගේ, ඕක මගේ කියලා හයියෙන් කෑ ගහනකොට එහෙනම් අපි දෙන්නම මේක සන්තෝෂයෙන් ඉමු කියලා සමහර කට්ටිය මාර්යාත් එක්ක යාළු වෙලා සතුටෙන් ඉන්නවා. සමහර අය මාර්යාත් තොපට අයිතිදේ තොප ගන්න කියලා අතහරිනවා. අන්න අතහරින සැනින්ම තමයි මාර්යා කෑ ගහගෙන යන්නේ මෙයා මට යටත් නැහැ කියලා. ආන්න එතකොට තමයි විශිෂ්ට ඥානය පහළ වෙන්නේ. ඥානං උදපාදි, ආලෝකෝ උදපාදි, විද්‍යා උදපාදි, අන්න පහළ වෙන විශිෂ්ට ඥානය. මොකද්ද මාරයට කිව්වා? මගේ දෙයක් නම් ඔයා ගන්න, නැත්තම් ඔබ කය අරගෙන මම කියන කෙනා ඉතුරු කරගෙන මාරයව එලවන්න හදපු ගමන් මාරය කියනවා ඕක හැදුවේ මම. එනිසා ඔබට පංචස්කන්ධය ඉන්ද්‍රියන් ඉතුරු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මාරය කියනවා ඕ ඇහැ හැදුවේ මම, ඕක මට අයිති. ගන්න මාරය. කොහොමත් ඔයා 2100ට කලින් මේක ගන්නවා, 2050ට 60ට කලින් ගන්නවා කියලා වසරකුත් කියන්නකෝ. මම දන්නවනේ ඔයාගේ හැටි, රවට්ටනවනේ ඔයාගේ දේවා ගන්න. කොහොමත් මම මේක දෙන්න ඕනනේ තා අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් රැවටිලා හිටියට වැඩක් වෙන්නේ නෑනේ. කොහොමත් ඉතින් ඔයාට අයිති, අපි දන්නවා. එහෙම කියලා දෙන්න දීලා තමන් අයින් වෙන්න. ඊට පස්සේ ඉන්ද්‍රයන් ටිකයි මනසයි ඔය ඔක්කොම මාරේ අයිති කරගන්න. ඔබ ඒ තුලින් නිදහස් වෙලා ඉන්ද්‍රයන් වල නොතැරෙවි වාසය කරන දකින්න. අන්න එවිට තමයි කියන්නේ පින්නතුනේ වසා තිබූ දෙයක් ඉවර කරපෙන්නවා වාගේ කියන්නේ. ඒක වැහිලා තිබුණේ මේක මම කියලා අයිතිය කාටද කියලා දැක්කා. අඳුරේ හිටපු කෙනෙකුට පානන් දැල්වුවා වාගේ. අඳුරේ හිටියේ දැන් ආලෝකවත් පේනවා මේක මට අයිතියක් නැහැ කියලා මොකවත් නැහැ. සිතවත් ඉන්ද්‍රියන් පහවත් අයිති නැහැ. කාලය අයිති නෑ. නිකම් මේ හදාගත්ත කාලයක් මත මිනිස්සු දුවන්නේ. හදාගත්ත දුප්පත් පොසත්, හදාගත්ත උගත් නෝගත්, හදාගත්ත බලතල නිලතල, හදාගත්ත ಜಾති, හදාගත්ත ආගම් ඔස්සේ තමයි ඔය දුවන්නේ. ඇත්ත ගත්තේ ඔය මොකක්වත් අයිතිය නෑ. ඔක්කොම හදාගත්ත දේවල්. ආගම් හදාගෙන, ಜಾති හදාගෙන, වර්ග හදාගෙන, කුලමල හදාගෙන පිස්සු ඇටිලා මිනිස්සු. ඉතින් මේවයින් පිස්සු වැටිච්ච මිනිස්සුන්ටත් මේක උගන්වන්නත් ඕන, අපිටත් මේ පිස්සුව නැති වෙන්නත් ඕන. නැතුව අර පිස්සුව තියෙන කට්ටියට ඉඩ දෙනවයි කියන එක නෙමෙයි පිස්සු නැහැ කියන්නේ. සමහර අය හිතනවා මේ ඒගොල්ලන්ට ඒකට ඉඩ දෙන්න ඕන අපි. ආගම් පිස්සන්ට ඉඩ දෙන්න ඕන. එහෙම නැහැ. අපේ පිස්සුව අපි නැති කරගන්නත් ඕන, ආගම් පිස්සුව මිනිස්සුන්ගෙන් ඔළුවෙන් අයින් කරන්නත් ඕන. අපිට පිස්සු නෑ වගේම ඔයගොල්ලන්ට පිස්සු නැති කරගන්න. මෝඩ පිස්සු නැතිකමක් ඇති කරගත්තොත් එහෙම හිතන්නේ අපිට පිස්සු නෑ, ඒ නිසා අනිත් අයගේ පිස්සුවට අපි ඉඩ දෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. අපේ පිස්සුවත් අපි නැති කරගෙන අනිත් අයගේ පිස්සුවත් නැති වෙන්න ඕන. ඒ ලෝකේ මහා උපක්‍රමශීලීව ආගම පිස්සු ප්‍රචාරය කරන ශාල මිල මුදල් වැය කරන ශාල දේවල් මිනිස්සුන්ට කාම සම්පත්ම තමයි අගයන්නේ. එතකොට ගොඩාක් කාම සම්පත් වෙනුවෙන්ම යනවා. දැන් අපේ බෞද්ධය පවා කාම සම්පත්ම ඉල්ලන තැන්වලට නෙමෙයි වැඩිපුරම යන්නේ. බුදු කුටිය මල් 2-3යි, කිරි වෙහෙරේ වටේට තියෙන්නේ මල් 2-3යි. හොඳම පූජාවට්ටි, හොඳම 5000 කොළෙත් තියාගෙන පොලිමේ ඉන්නේ දේවාලේ. කිරි වෙහෙරට එහෙම පොලිමේ ඉන්නේ නැහැ. මොකද කාම සත්පත්ති දෙනවයි කිව්වොත් එහෙම තමයි අදහන්නේ. ඔය සමහර ආගම්වල වැඩි ලබ්ධික භාවයේ මිනිස්සුගේ තියෙන අධික ආසත්ත ලබ්ධික භාවයක් තියෙන්නේ. ඒ මිනිස්සුට දීලා තියෙන්නේ මොළුවට ඕගොල්ලන්ට හම්බ වෙන කාම සම්පත් කියලා. මරණින් පස්සේ දෙවියන් වහන්සේ විසින් ඔබට කාන්තාව 7 දෙනෙක් දෙනවා. නොමිලේ බුරියානි දෙනවා, නොමිලේ රොටි දෙනවා, ස්වර්ගයේ දොර ඇරලා දෙනවා, හිතන දේවල් නොමිලේ කන්න දෙනවා එහේ ස්වර්ගයේ ගිහාම කියලා කාම සම්පත්ම ඔළුවට දාලා ඒවට ආසත්ත කළාම ඒවම ප්‍රාර්ථනා කර කර මිනිස්සු පෞද පින්ද කියන ඕන දෙයක් කරනවා. ධන ගානවා, පෙරලෙනවා, පොල් ගානවා නේද, බිම දාගෙන කනවා, කෑ ගහනවා, නල්ල බිම තියනවා, ඔළුවෙන් හිට ගන්නවා, ඔක්කොම කරනවා. මොකටද මේ? කාම තණ්හා, භව තණ්හා. තේරුණා නේද? හැබැයි කාම තණ්හා භව තණ්හා වෙනුවෙන් මේ මිනිස්සු ඔක්කොම ඔළුවෙන් හිටගනිද්දී විභව තණ්හා වෙනුවෙන් මෝඩය වෙනවා අපේ බෞද්ධයෝ. මොකද විභව තණ්හා කියන්නේ? භවයක් ඕනේ නැහැ කියන එකත් තණ්හා. තණ්හා කීයක් තියෙනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙනවා. විභව තණ්හා බෞද්ධයන්ට තියෙන භවයක් ඕනේ නැහැ කියන තණ්හාවෙන් පෙළෙනවා. ඒකත් අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආන්න නැහැ. එයා ළඟ කාම තණ්හා නැහැ, භව තණ්හා නැහැ, විභව තණ්හා නැහැ. ආන්න නිවනක් දැකපු කෙනාගේ ස්වභාවය. නිවන දැකපු කෙනාගේ ළඟ ওই තුනම නැහැ. අනේ මට භවයේ පා, භවයේ පා, සංසාරේ පා, සංසාරේ පා කියන ගතිය එයා ළඟ නැහැ. මොකද එයා තේරුම් ගත්තා මෙතන සංසාරේකුත් නෑ, මෙතන උපදින්න මැරෙන්න කෙනෙකුත් නෑ කියලා. සංසාරේ මෙතන තිබුණේ හදාගත් එක. මෙතනත් සංසාරයක් නෑ කියලා තේරුම් ගත්තට පස්සේ සංසාරේ පාගේ යන කෙනෙක්වත් නෑ. දැන් මේ කරුණු ටික ගැඹුරින් විදර්ශනා කරන කෙනාට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ, ප්‍රඥා වැඩෙන්නේ. ඉන්නතුනේ හරි අමාරු කාර්යයක්. දත් මිටි කාගෙන ඔළුවේ තියෙන සියලුම ස්නායු පද්ධති වැඩ කරන විදියට ප්‍රබල විදර්ශනා බලයක් ඇති කළා තමයි අපි දැක්කේ පින්නතුනේ මේක. මම පින්නතුනේ කියලා ඇති අවසානයේ මොකද මට මේක තේරෙන්නේ නැති කියලා ඔළුවෙන් හිටගෙනත් බණ ඇහුවා කියලා. හක්කට ලී කෑලි දාගෙන වීර්ය කළා කියලා සත්‍ය අවබෝධ කරගන්න. ඊයන් එච්චර ඉතින් ගැඹුරු කරලා මේකේ තියෙන බොහොම සංකීර්ණ පරාසයන් තුලින් පින්නතුන් කියන්න ගියාම පින්නතුන් ඔක අතහැරලා දානවක අපිට බැහැ බැරි වෙයි කියලා. ඉතින් බොහොම හිමින් සරල කරලා ටිකෙන් ටික දෙනවා අවුරුදු 5ක් 10ක් හරි ඇදලා. කාලයක් ඉතින් ඇවිල්ලා නේද? කොහොම හරි වාසනා ගුණයක් තිබුණොත් ඇදගෙන දකීමේක කියන විශ්වාසය දීලා තියෙනවා. මේක පුණ්‍ය ශක්තියට අනුව පෙර ජීවිතේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙච්ච තරමට තමයි ගොඩක් අය දකින්නේ. සමහර අයට මෙහෙම දුක්ඛ සත්‍යයක් නැහැ, තාමත් ප්‍රමෝදයෙන් සතුටෙන් අත්විසුඛයෙන් මට පුතුන් ඉන්නවා, මට ධනෙ තියෙනවා, මට විශ්‍රාම වැටුප තියෙනවා, මම ආරක්ෂිතයි, මං අටපිරිකර මෙච්චර පූජ කරලා තියෙනවා, චෛත්‍ය හදලා තියෙනවා, පොත පළඳලා තියෙනවා, පන්සල් හදලා තියෙනවා, දඹදිව ගිහිල්ලා තියෙනවා, ඒකෙන් මට රැකවරණයක් වෙයි කියලා හිතාගත්තොත් විශ්වාස කරොත් එහෙම ඉතින් ආ විදර්ශනාවක් නැහැ ඒකෙන් ඉන්නවා. හරියට අර මිත්‍යා දෘෂ්ටික ආගමක් විශ්වාස කරා වගේ. මං දෙයියෝ දවසට මෙච්චර වාර ගානක් ඇදහුවාම මං ස්වර්ගයේ උපදිනවායි කියලා හිතාගත්තට පස්සේ ඒ මනුස්සය වෙන දෙයක් හොයන්නේ නැහැ. අපේ මිනිස්සුත් එහෙමයි. අර පුණ්‍යාභි සංකාරේ ටිකක් හිතුවොත් එහෙම අනේ මං දම දිව හත් වතාවක් ගිහින් තියෙනවා, පස් වතාවක් ගිහින් තියෙනවා, ඒ නිසා මම සුගතියයි කියලා හිතන් හිටියොත් විදර්ශනා කරන්නේ. ඒක දෙයක් තියෙනවා නම් ඒකත් ලැබි. එතන ඉඳලා ආරම්භ කරන්න විදර්ශනාව. ස්වර්ගයක් තියෙනවා නම් ස්වර්ගෙත් ලැබි. එහෙම එකක් තියෙනවා. ස්වර්ගය කියලා නැත්තේ නැහැ කියන එකක් නෙමෙයි කියන්නේ. දානං සග්ගස්ස සෝපානං කියනවනේ පරිත්‍යාගයේ දහනය කියන එක. ස්වර්ගයට තියෙන සෝපානය කියනවා. සෝපාන කියලා කියන්නේ සෝපානය කියන්නේ ලිෆ්ට් එකට, ඉනිමගට, ඉහළට නැගෙන තියෙන ඉනිමගට කියනවා සෝපානය කියලා. ඉහළට ගෙනියන කිසි ද්‍රව්‍ය ඒ කාලෙත් තිබුණා ඒ සෝපානය වගේ එකක්. එකෙන් යම් ඉස්සරහට යන්න පුළුවන්. මෙතන මේ මොහොතේ තමන්ගේ මනස විවෘත කරලා බලන්න, අපායක්ද, ස්වර්ගයක්ද, මනුස්ස ලෝකයක්ද, බ්‍රහ්ම ලෝකයක්ද, නිවන් පුරයක්ද, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් තොර වූ සමාධියකින් යුක්ත වූ සමාධියක්ද තියෙන්නේ කියලා බලන්න. බලන්න සංයෝජන වලින් තමන්ට මොනවද දුර වෙලා තියෙන්නේ කියලා. හැබැයි සක්කාය දිට්ඨිය තියෙනවා නම් අනිත් සංයෝජන ඕන එකක් තියෙනවා. සමහර කට්ටිය සක්කාය දිට්ඨිය තියෙද්දි හරිදායි මගේ ළඟ මාන්නේ නැහැ, සක්කාය දිට්ඨිය නැතුව කෙනෙක් දයි මගේ ළඟ උද්දච්චකම නැහැ කියලා. ඒ පේන්නේ නැතිකම. සක්කාය දිට්ඨියදී ඔක්කොම තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වුණොත් පමණයි අනිත්‍යව දිය වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මම කියලා පක්ෂයෙන් පැත්තෙන් බලනවා. අත් නොහරින පැත්ත. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් කහක් වගේ ඉන්න වගේම මේ මම කියන පැත්ත පක්ෂේ අතාරින්නේ නැහැ. අන්න ඔකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. කැපුවත් කොළ කියන එක අතාරින්න බැරි නම්, කැපුවත් නිල් කියන එක අතාරින්න බැරි නම් සක්කාය දිට්ඨිය අතාරින්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ ඊට වඩා බැඳීමක්. අරක පක්ෂයේ ගත්තේ ජොබ් එකක් දීපු නිසා, එහෙම නැත්නම් අනිත් පක්ෂයෙන් අපේ පවුල කෙනෙක් මරපු නිසා, අනිත් පක්ෂයෙන් අපිට කරදර කරපු නිසා, ඔන්න ඔය වගේ දේවල්. තේනවා නේද? ඒ වගේ දේවල් කරලපු නිසා. බලන්න තියෙනවද මම කියන පක්ෂයේ ඉඳගෙනද බලන්නේ? මම කියන පාට අරගෙනද බලන්නේ? මම කියන දජේ පාට මොකක්ද? අසරණ වුණාම පින්නතුනේ සරණාගතය උසෝගෙන එන කොඩිය මොන පාටද? සුදු කොඩිය. බලන්න ඔය අසරණ වෙලා සුදු කොඩියක් උස්සගෙනද ඉන්නේ, නැත්තම් මම කියන පක්ෂේ පාටි කොඩිය උස්සගෙනද ඉන්නේ කියන්නේ ජාතික කොඩිය. මම ආයනේ කොඩියද උස්සගෙන ඉන්නේ, අසරණ වූ කොඩියද සුදු කොඩියද උස්සගෙන ඉන්නේ? සියල්ල අතහැරියාම තියෙන කොඩිය නේද සුදු කොඩිනේ? අභහ ප්‍රාප්ත වුණාම දාන්නේ ඒක නේද? සුදු කොඩිය දාන්නේ. ඇයි? වර්ණ ගියා. කොඩි වල දිවිච්ච පක්ෂ පාට අරමේ ඔක්කොම කොඩි ලාල සලකුණු ඔය දිවිච්ච ඔක්කොම පාට වල ගියා. සුදු කොඩිය. හාමුදුරුවන්ට විතරක් දානෝ කහ කොඩියනේ. වෙනතුන් අහලා තිබ්බ සංකල්පයක් තියෙනවා, මේ මහණ වුණොත් ඔළුව අපාය යන්නේ නැහැ කියලා. එහෙම එකක් තිබ්බ නේද? ඒ කියන්නේ කඳ විතරයි තියෙන්නේ, ඔළුව උඩ තියෙන්නේ කඳ අපායයි. එම ඔළුව විතරක් කඳ විතරක් භාගයක් අපා යන්නේ. යනකොට යනවා නම් ඔක්කොම යනවා, නොයනවා නම් ඔක්කොම නොයනවා තියෙනවා. මේ ඇඳුමින් මේ අපාය සහ දිව්‍ය ලෝක පෙරේත ලෝක හදන්නේ. ඇඳුමින් කවරක වුණත් ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ මමත්වයෙන් තොර මනුස්සයෙක් විය යුතුයි. ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ මමත්වයෙන් තොර මනුස්සයෙක් විය යුතුයි. සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. ඒක හරියට පිළිපදින්න. සියල්ල අතහරින්න. මේ කාරණේ හරියට පිළිපදින්න. සියල්ල අතහරින්න. අතහැරීමේ ක්‍රමවේදයට නොවේ සියල්ල අතහරින්නේ. අතහැරීමේ ක්‍රමවේදය කියන්නේ කා හේතු දක්වා මම විසින් අතහරිනවා. සියල්ල අතහරින්දී හේතුව ඉතුරු කරගන්නත් බෑනේ. හේතුවයි ඵලයයි දෙකම අතහරින්න වෙනවා. දැන් ලෝකේ පුරුද්ද මිනිස්සු අපේ බෞද්ධයෝගේ අතහැරීම හේතු දක්වා මේ කුණු වෙලා මේ ශරීරයේ කුණු ගොඩක් කුණු ගඳ ගහනවා මේක අසූචි පිරුණු කලයක් වගේ ඒක ඇත්ත කතා නමුත් හේතු දැක්වුවාම හේතුව ඉතුරු වෙනවා හේතුව සංවේගයෙන් ඉතුරු වෙනවා එතකොට හේතුව තුල චිත්තචෛසික ධර්ම රූප ධර්ම තියෙනවා චිත්තචෛසික රූප නිබ්බාන චිත්තචෛසික ධර්මයන්ට බැඳෙන එක නැති වෙන්නේ සියල්ල අතහැරියොත් පමණයි චිත්තචෛසික රූපේ මම මගේ ආත්මය කොට ගන්නා වූ ස්වභාවයෙන් තොරව අවදි වෙන්නේ ඊට පස්සේ දැක්කත් දැක්ක විතරයි අහුවත් අහුව විතරයි ආග්‍රහණය ආග්‍රහණය විතරයි රසය රසය විතරයි සිතවිල්ලක් සිතවිල්ලක් විතරයි ඒ තුළ මම මගේ ආත්මය නැත වැඩියෙන් බණ අහනව පමණක් නෙමේ ධර්මය අහන වේගයටම විදර්ශනාව කෙරෙන්න ඕන. එක පදයක් හරි විදර්ශනා කිරීමෙන් තමයි ධර්මය දකින්න පුළුවන්. ඉතින් තනියෙන් මේ විදර්ශනාව කෙරෙන්නේ නැති නිසා තමයි අපි පුළුවන් තරම් බණ අහන්න කියලා කියන්නේ. එතකොට බණ අහනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ස්වභාවයෙන් හරි දන්නේ නැතුව තමන්ගේ හිත අලුත් අලුත් විදර්ශනා මානවලට යනවා තනියෙන් විදර්ශනා කරන්න ගිහාම මමත්වේ පැටලෙනවා ධර්මය අසද්දිම විදර්ශනා කරනකොට මමත්වේ මුදවා විදර්ශනාවේ දෙන්න පුළුවන් විදර්ශනාවත් මමත්වේ පැටලෙනවා විදර්ශනාවත් මමත්වේ තුලයි තියෙන්නේ හරියට නොකළොත් මිදෙන්න ගන්න අරමුණම රැඳීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් වළක්ව ගන්න අපි දක්ෂ වෙන්න ඕන. දරපලා ගන්න ගතිපු පොරවෙන් කකුල කපා ගන්න ඉඩ තියෙනවා නේද? හරියට පාවිච්චි කරන්නේ නැති වුණොත්. දරපලා ගන්න පොරවෙන් අත කපා ගන්න ඉඩ තියෙනවා නේද? ඒ වගේ තමයි. විදර්ශනාව හරියට ගන්න ඕන නැත්නම් අර දරපලා ගන්න පොරුවෙන් අත කපා ගත්තා කකුල වද්දා ගත්තා වගේ වෙනවා. ඒ කියන්නේ මමත්වයට වැටෙන්නේ නැති වෙන්න ගන්න ඕන. ඇඟට එන්නේ නැති වෙන විදියට මමත්වයට එරෙහි විදර්ශනාව පවතින්න ඕන. ඒ ටික උපකාරක නැද්ද පින්නඳුන්ගේ විදර්ශනාව සාර්ථක කරගන්න? බොහොම උපකාරකයි. බොහොම උපකාරකයි. මිදුනොත් මුළු සංසාරෙම අපායේ මිදෙන්නේ. අම්මා තාත්තා දුන්නු දායාදයට වඩා ජීවිතේ පුරාම අපි හරි හම්බ කරගත්ත දෙයට වඩා මහා පුදුම වටිනාකමක් තියෙනවා මේ ධර්මයේ තුල. අප්‍රමාදී වෙන්න කියන වචනය බුදු කෙනෙක් නිතරම මතක් කරනවා. ඇයි හේතුව ඇසිපිය හෙලන මොහොතක්වත් ඉන්න එපා ඉක්මනින් ගිහිල්ලා මේක දකින්න. ඉතින් මේක දැක්කයි කියලා මේ විවාහ වෙන්න බැරි කමක්වත් ළමයි හදන්න බැරි කමක්වත් යුතුකම ඉෂ්ට කරන්න බැරි කමක්වත් දරුවන්ට උගන්වන්න නැතුව එයි කියලා හිතන්නවත් ඌමනාවක් නැහැ. ආනන්ද හාමුදුරුව ඇහුවා මේක ගිහි ජීවිතයේ ඉඳගෙන කරන්න බැරිද? පුළුවන්. එතකොට ඇයි අපි මහාන වෙන්නම කියන්නේ? ආනන්ද තාම YouTube ඇවිල්ලා නැහැ. තාම Facebook live දීලා නැහැ. තාම රෙකෝඩින් යන්ත්‍ර නැහැ. එහෙමම කියන්නත් ඇති නේද? තාම CD හැදිලා නැහැ. තාම pen drive එක ඇවිල්ලා නැහැ. එහෙම දින කාලෙට මිනිස්සු ගෙදර ඉඳගෙනම බණ අහගෙන ධර්මයේ පිහිටයි. ඉතින් මහාන වෙන්නම කියන්නේ ආන් ඒව තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා මහාන වෙලා මගේ පස්සෙන් ඇවිල්ලා බණ ටික අහගනින්න. තේරුණා නේද? එතකොට දැන් කොච්චර තාක්ෂණය කොච්චර වටිනකමක්ද මේ තියෙන්නේ? දැන් මේ පිටරට ඉඳන් බණ අහනවා මේ පිරිසවල. දැන් මේ තාක්ෂණය නොතිබ්බන ඔය ඔක්කොටම වෙන්න වෙනව නේද ටිකට් හදාගෙන මෙහෙට? ලක්ෂ ගණන් කෝටි ගණන් වේදන් කරගෙන එන්න වෙනවා. ඇවිල්ලා මෙහෙම බණ අහන්න වෙනවා. ඔය ඇත්තන්ට ඕ නතර වෙලාම බණ අහන්න වෙයි. මහා බුදුම තාක්ෂණය බලයක් තියෙන පින්නතුනේ ආද. ඉතින් ශාසනේ මහාන වුණොත් ඉක්මන් කියන වචනේ බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් වැඩිම පිරිසක් දැක්කේ ඒ කාලේ පිරිමි පාර්ශවයේ බුදුහාමුදුරගේ පස්සෙන් ගිහිල්ලා කාන්තා පාර්ශවයේ ගොඩක් අඩුයි. දැන් කාන්තා පාර්ශවය වැඩිමින් ධර්මය දකින්නේ පිරිමි පාර්ශවයේ අඩුයි. හේතුව කාන්තා ජනගහණය වැඩි. පිරිමි ඔක්කොම ජේවීපී කාලේ මැරුණා. යුද්ධයෙන් එල්ටීටී යුද්ධයෙන් මැරුණා. කසිපු බීල මැරුණා. අනතුරු කරගෙන මැරුණා. නේද? ඒවා මැරුණා මිනිස්සු. ඒකට දැන් මිනිස්සු ජනගහණයක් දැන් ඉවරයි. ඊට පස්සේ ඉතුරු ටිකක් මරන්න පුළුවන් ත්‍රී වීලර් කිසිම සේෆ්ටියක් නැති වාහන අරන් දෙනවා. ඒකිනුත් තව ටිකක් මරනවා. බයික් මෝටර් සයිකල් ටිකක් දෙනවා. පාරක් හරියට හදලා නැහැ. ඒකිනුත් තව ටිකක් මරනවා. එහෙම මරන්න පුළුවන්. ඊපස්සේ කාන්තා ප්‍රතිශතය වැඩි. ඒ නිසා කාන්තාව වැඩි වෙනවා. ඒ වගේම බනහන්න යොමු වෙන ප්‍රතිශතය වැඩි. ඒ නිසා කාන්තාවද මේක දකිනවා. චින්තාමය ශක්තිය හරි අඩුයි බොහෝ වෙලාවට. බොහෝ ටික දෙනෙක්ගේ තමයි හරි වේගවත් විදර්ශනා බලයක් තියෙන. බොහෝම හිමින් යන්නේ අර ඉබ්බෝ යනවා වගේ. නමුත් ඉතින් හාව නිදාගෙන ඉඳි ඉබ්බ හිමින් යනවා තරගයට. ඒක වටිනවා. පිරිමි කියන්නේ හරි හාව වගේ වේගවත් බුද්ධියක් තියෙන කෙනෙක්. නමුත් මේ යක්කු ළඟ ශ්‍රද්ධාව ප්‍රඥාව පිහිටන්නේ නැහැ. කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. පිරිමින්ගේ මොලේ හැදිලා තියෙන්නේ එහෙමයි. හත පහක් දෙයක් විශ්වාස කරන්න. ඒකට හේතුව සමාජය තුළ අපි නොයෙකුත් දාගත්ත ඔළුවේ තියෙන විකාර නිසා. පන්සලක් ආසිතව හැවිදිච්ච අභිත්තේ හාමුදුරු කෙනෙකුට පොඩ්ඩක්වත් ශ්‍රද්ධාව නැහැ. එහෙමද? අපව යම් විදියට පනවාගත්ත දේවල් නිසා ඒවට අනුගතව ක්‍රියා කරන්න බැරි නිසා හාමුදුරුවෝ හොර වැඩ කරනවා. දැන් සල්ලි අල්ලන්න නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් සමහර සාමීන් වහන්සේලා මේ ඉතින් හොරෙන් සල්ලි අල්ලනවා. ඒක දායක මහත්තයෙක් කිව්වා මං අර හාමුදුරුවන්ට වඳින්නෙත් නෑ කිව්වා. මං අහුවා ඒ හාමුදුරුවෝ කරපු වරද මොකද්ද කියලා. නෑ ඒ හාමුදුරු මාත් එක්ක බස් එකේ යනකොට සල්ලි ටික මගේ අතට දීලා බස් එකට ටිකට් ගන්න කියලා ඔක්කොම සල්ලි අල්ලන්නේ නෑ වගේ යනවා කිව්වා. පන්සලට ආපු ගම මෙහෙදිය සල්ලි ටික කියලා ඇදලා ගන්නවලු. ආයි කොහේ හරි යනකොට මෙයාට සල්ලි ටික දීලා කඩෙන් බඩුවක් එහෙම ගන්නකොට ඒක අරගන්න ආ දැන් ළමයා දෙන්න මං සල්ලි අල්ලන්නේ නෑ කියලා ඉන්නවලු. පන්සලට ගියපු ගම මෙහෙදිය කියලා ගන්නවලු. ඒක නිසා මං හොර වැඩ නිසා වදින්නේ බලන්න ඇති වරදක් නෑනේ. අප හැදෙන්න කාරණය නෙවෙයි නමුත් අපි පනවා ගත්ත දේවල්. ඊළඟට ඒ හාමුදුරු රෑට කනවා. දවල්ට දායකයන්ට පෙනෙනවට ඔරලෝසිය කට්ට බල බලා වෙලාවට 12ට කලින් කනවා. ඊට පස්සේ හන්දාවට මට කියලා අප්ප ගෙන්නම් කනවා. කඩල ගෙන්නම් කනවා. අපිත් පොඩි කාලේ හිටිය අපේ පන්සලෙත් හිටිය බුහාරි කියලා මුස්ලිම් කාරේ. ඌරාට පරිප්පු ගතපු ෂොපින් බෑග් එකකට දාලා ජනෙලින් ගෑල්ල වීසි කරලා යනවා. අපි රෑ බඳ නැගිටලා 10ට විතර කනවා. ඉතින් ඌ නම් එහෙම මේ අපහැදීමක් නැහැ. මොකද හේතුව ඌට අර ඔළුවේ පිස්සුව නැහැනේ මුස්ලිම්නේ. ඉතින් අපිට හොරෙන් කන්න දුන්නේ මුස්ලිම් කාරේ පොඩි ආදරරුන්ට. ඔයා අර කියලා ගෙනල්ලා ගෙනෙන්න දෙන්න කිව්වත් කීයද හරි දඩි පිටි ගාලා දුවලා තාමත් තියෙන වාස්තුවේ. මං ඊයේ පෙරේදා ගියාම දැක්කා. මං ගියාම කීයක් හරි අතර හිමත් දීලා කොන්දර තට්ටුවක් දාලා ඉතින් එනවා. අපි ඒ කාලේ අපි බඩ පිරවපු කෙනානේ කියලා මිනිහ බුදුන් වදිනවා. මං අහුව ඉතින් ඔබ මුස්ලිම් නේ බං මොකටද බුදුන් වදින්නේ කියලා. මගේ ආගම මුස්ලිම් වුණාට මං ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ සෙවණේ. මං කන්නේ බුදුහාමුදුරුවන්ගේ බට්ටික. ඒ නිසා මං එකට වදින්නේ බුදුහාමුදුරුවෝ. දෙකට ඌ මොකද්ද අත් දෙකත් මෙහෙම කරගෙන මොකක් දෙකක් කියනවා. මං හිතන උගේ දෙයියන්ටත් ඌ වදිනවා. ඩෝලුවට දාපු එකනේ. මේ ගැඹුරු දර්ශනයක් නෑ. නමුත් ඌගේ සාධාරණ චින්තනයක් තියෙනවා. මොකද්ද? දෙයියෝ මැව්වත් දෙයියෝ කළත් මොනව කරත් පස්සේ ස්වර්ගයට ගියත් නැතත් මං මේ දැන් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ සේවනේ. මං කන්නේ බුදුහාමුදුරුවන්ගේ බට්ටික. ඒ නිසා මම බුදුහාමුදුරන්ට වඳින්න නැතුව කාට වඳින්න නැද ඉස්සෙල්ලා. එතකොට අංක එක බුදුහාමුදුරු. එහෙම හොඳ චින්තනයක් ඉන්න මිනිස්සු ඉන්න. එව නැති කරනවා අන්තගාමි අදහස් වලින් ඇවිල්ලා නෑ. එහෙම අදහන්න එපා. ඒකට ගරු කරන්න එපා. හාමුදුරු කෙනෙකුට වඳින්න එපා. ඈ වැන්දොත් පව් සිද්ධ වෙනවා. අම්මා තාත්තට වඳින්න එපා. ගරු කරන්න එපා කියලා දුෂ්ට ආගම් වලින් උගන්නලා ආගමික චින්තන ඔලුවට දැම්මහම චින්තාමය ප්‍රඥාවක් නැති මිනිස්සු ආයි මෝඩයෝ වගේ අහුවෙනවා. ඒ නිසා සමහර ආගමික දේශකයෝ මහා ත්‍රස්තවාදී මානසික ත්‍රස්තවාදීන් මනස විනාශ කරනවා. ඊට පස්සේ භෞතික ත්‍රස්තවාදීන් භෞතිකත්වයට විනාශ කරනවා. පාපතරය ලෝකෙ ගෙනියන මිත්‍යා දෘෂ්ටිය ගෙනියන්න මහා විශාල කැපවීම. මහා විශාල කැපවීම මිත්‍යා දෘෂ්ටිය වෙනුවෙන් ලෝකෙ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මගේ දෘෂ්ටියට නොගැලපෙන එක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ මහ පොළොව තුළ යථාර්ථයක් නැති, විද්‍යාවක් නැති, සත්‍යයක් නැති, ගැළපීමක් නැති, තමන්ට අනුන්ට හිත පිණිස පවතින්නේ නැති දේවල් වලට තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා. එහෙම නැතුව මේ මම බුද්ධාගම නිසා නිත්‍යයි මිත්‍යා දෘෂ්ටිකයි කියනවා නෙමෙයි. අන්න එහෙම නෙමෙයි මිත්‍යා දෘෂ්ටික බෙදන්නේ. මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න තමන්ට හෝ අනුන්ට ඒකෙන් අහිතක් සිද්ධ වෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. තමන්ට හරි අනුන්ට හරි. එහෙම නැත්නම් දෙපාර්ශ්වයට. ඒ වගේම විද්‍යාවක් යථාර්ථයක් සත්‍යයක් එයි නැත්නම් ඒක ඇති වැඩක් වෙන්නේ නෑ. ඒක නිෂ්ඵලයි. වැලි මිරිකා වතුර ගන්න උත්සාහ කරනවා වගේ ඒකෙ මොකුත් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඒ විද්‍යාත්මක භාවයේ බලන්න ඕනේ. යථාර්ථවාදී භාවයේ බලන්න. නමුත් බලන්න නමුත් චින්ත හිතන්න එපා කියලා තර්ජනය කළාට පස්සේ මොකද වෙන්නේ? දැන් සමහර අය උගන්වන බල ත්‍රිපිටකයෙන් එහා හිතන්න එපා. ඒකත් හොඳ නෑ. චින්තන නිදහසක් දීලා මේ චින්තන නිදහස උපද්දවන්න හොඳ ඕන. ඔබට අනුකූලව බලන්න යන්නත් එපා. ත්‍රිපිටකේටම අනුකූලව බලන්න යන්නත් එපා. වෙන ආගමික ලබ්ධික කෝණයකින් බලන්නත් එපා. ඔබ මේක බලන්න පක්ෂව බලන්න, විපක්ෂව බලන්න, මධ්‍යස්ථව බලන්න, සමානව බලන්න. එහෙමයි අපි හරි දේ තෝරගත්තේ. මං හරි කියන කෝණයකින් යමක් අවබෝධ කරගත්තාම මම විසින්ම මේක වැරදි කියලායි බලන තර්ක කරනවා. අර පොඩි කාලේ අපි තර්ක කරන්න පුරුදු වුණා වගේ. අපි හිතමු පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳයි කියන තර්කයේ ටික වෙලාවක් කර 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 ගිහින් ඉවර වෙලා ආයෙ යාම අනිත් දෙක තර්ක දෙක මාරු කර ගන්නවා. නෑ දැන් මෙයා කතා කරන පෞද්ගලික විශ්වවිද්‍යාල නරකයි. දැන් දෙපැත්තෙම අදහස් එනවා නේද? අර පැත්තට තේන මේ පැත්තට තේන. එතකොට ඇත්තටම යාට තේරුම් ගන්න පුළුවන් ඊට එහා ගිහිල්ලා මොකද්ද යථාර්ථය කියලා. ආන්න ඒ වගේ තමන් හරි කියලා ගන්න දේ වැරදි කියන පාර්ශවේ ඉඳන් බලනවා. වැරදි කියලා ගන්න දේ හරි කියන පාර්ශවේ ඉඳන් බලනවා. මධ්‍යස්ථව බලනවා. ඔය විදිහට බලද්දී තමන්ට තේරෙනවා මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. නමුත් ඉතින් මමත්වයෙන් බලන කන්නන් නිවන හම්බ වෙන්නේ නෑ. ඇයි මමත්වයේ තියෙන්නේ? හරියට තාම තමා පිළිබඳව ආලෝකය ඇති වුණේ නැති නිසා. මේකේ ගැහණියක් ඉන්නවය, මේකේ පුරුෂයෙක් ඉන්නවය කියලා දැනෙන කම නිසා ඔය මමත්වයේ තියෙන්නේ. මෙතන සත්වයෙක් ඉන්නවය කියලා දැනෙන කම. දැනෙනවද මෙතන සතෙක් ඉන්නවා කියලා තමන් ඉන්න තැන? ආන්න ඒක දුරු කරගන්න. මෙතන සතෙක් නැති බව යථාර්ථය. ඒක පිළිගන්න. එතෙන්ට එන්න, එතෙන්ට මනස ගන්න. ඒක මනස පිළිගන්න නැත්නම් පෙන්වන්න සාධක. මේ ඔබ හුස්ම ගනිමින් ඉන්නවා, හිරුගේ එළිය ලබමින් ඉන්නවා, ජලයේ දවසට ලීටර් ගානක් බොමින් ඉන්නවා, මහ පොළොවට බර වෙලා ඉන්නවා, මහ පොළොවේ සාරය ආහාරය වශයෙන් ගන්නවා. කොහොමම ඊට පස්සේ මේ කැමරාව එහි මේ දාලා රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන් නොයෙකුත් දේවල් එකතු කරගත්තා. ඒ තියෙන රූප, ශබ්ද, ගන්ධ ඒ තැන්වල තැම්පත් කරාට පස්සේ මේ ශරීරයේ සතර මහා භූතයන්ට අයිති දේවල් ටික දුන්නට පස්සේ කො මම කියන අවබෝධ රේණුවක් ගන්න. අහන්න මනසේ, අහන්න ගැඹුරු යථාර්ථයෙන් කොහොමම කියලා අබමල් වේනක් වත්. මනස නිදහස්ද නැද්ද දැනට තාවකාලිකව හරි දේශනය නිදහස්. දේශනේ අහනකොට නිදහස් වෙනවා. පූර්ණව අවබෝධ කරන කම්ම ආයෝගේ පොඩ්ඩක් කුලම් බහින ගතියක් දැනෙනවා. ගෙදර ගියාට පස්සේ ධර්ම අරමුණෙන් බැහැරව කටයුතු කරනකොට සතියක් යනකොට ගාන්ට හුලම් බැහැලා ආයෙන හුලම් ගහගෙන යනවා. මටත් ඔය වැඩේ වුණා. මමත් බණ අහන්න යනවා. අනේ හරීම චෝක්කන ඇහුවම සතියක් යනකම් මුකුත් හිතට දැනෙන්නේ. සතිය පැන්නහම හුලම් බහැලා කියලා රින් එකෙන් යන්න කියලා තේරෙනවා. හනික දුවනවා, ආයි බන ටිකක් අහනවා. ඊට පස්සේ මම බැලුවා මේ බහින ටයර් එකට හුලම් ගගා හැමදාම ඉඳලා හරියන්නේ නැහැ. ඔබ ඉක්මනට මේක දකින්න ඕන. ඉතින් මට සිද්ධි කීපයක් වුණා ධර්මයේ ඉක්මනින් දකින්න. ඉතින් පීඩා පැමිණෙන බව පේන්න ඕන. තේරෙනවා නේද? ඒක තමයි මම කිව්වේ. අර මම රෙකෝඩින් යන්ත්‍රයක් කිල්ලුවා මහත්මයගෙන්. මහත්මයා මට අරන් දෙන්න මෙහෙම බණ රෙකෝඩින් කරන්න මෙහෙම රෙකෝඩින් යන්ත්‍රයක් කියලා. ඒ මිනිස්සයා ගුව හාමුදුරුවන්ට ඕව ඕනේ නැහැ කිව්වා. අපිත් මේව අතාරින්න ඉන්නේ කිව්වා. හැබැයි මිනිහා තාම අතාරින්නේ මොකක් කරන්නේ. ඉතින් මේ ඒකත් හරි සංවේගයි. දැන් මට බණහන්න, දැන් බණහන තැන ඔතන තියලා තියෙනවා හැම සෝනි පැනසොනික්. අර මෙහි එක එක වර්ගවල කැමරාවල්, ඒ වගේ මේ රෙකෝඩින් යන්ත්‍ර. මම අරව දිහා බලාගෙන ඉන්නෝ. මට එකක් නෑනේ. ඒ හරි පව් කියලා හිතෙනවානේ. ඒ කාලේ දැනගෙන හිටියේ නම් අපි අරන් දෙනවා. ඇත්තටම අරන් දුන්න නම් මම ප්‍රමාද වෙනවා. මට අර මිනිස්සයා මොකද්ද කිව්වේ? හාමුදුරුන්ට ඕව ඕනේ මිනිහා හිතලා දෙන සින්දු අහන්න ඉල්ලන්නේ කියලා. මොකද ගොඩක් හාමුදුරුවෝ ඒකරණේ ඕක ගන්නේ. ඉතින් ඒ සින්දු අහන්න ඉල්ලන්නේ කියලා හිතාගෙන මේ හාමුදුරුන්ට ඕව ඕනේ, අපි අව අතාරින්න ඉන්නේ. අර මේ කියලා කිව්වා. මම කෝ නෑ මහත්මේ මම මේ බණ අහන්න යනවා ඒව රෙකෝඩින් කරගන්න ඒකයි කියනවා. ඊට පස්සේ කියලා කිව්වා නෑ සයිනන්ස් මම ගෙනල්ලා දෙන්නම් එක. නෑ නෑ මහත්මේ ඕන්නේ නෑ සයිනන්ස් පොඩි ගානක් කියන්නේ මම ගෙනල්ලා දෙන්නම්. ඔන්න ඔන්න ඉස්සරහේ ෆොටෝ එකේ කෙලවරේ ඉන්නේ ලොකුවට මූණක් පේන්නේ ඔය ඉන්නේ මෑන් තමයි. අතරයි ඉන්නේ ෆොටෝ එකේ. නෑ ගෙනල්ලා දෙන්නම් මේ ඉන්ටර්නැෂනල් ව්‍යාපාරෙකේ. ගෙනල්ලා දෙන්න කිව්වා. මං කිව්වා දැන් මට ඉස්සෙල්ලා එපා කිව්වනේ. අයි ඉතින් එපයි කියපේක බැහැ කියපේක අයි ඕනේ නෑනේ. දැන් මමත් අර නිකන් බඩගින්නෙන් හිටියත් තනකොළ ගන්න ඇති දින්නියා වගේ තමයි. ඔව් ඔව් ඔව්. නෑ නෑ බැහැ කිව්වනේ එපා එපා. නෑ 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 ඕන්නේ ඒක ඕන්නේ එච්චර අවශ්‍ය වෙන්නේ නෑ. ගත්තනේ. එතකොට මං හිතට කිව්වා මේ නව නින්දාවල් උඹ ලබන්නේ මේ මේක අවබෝධ කරගත්තේ නැති නිසානේ. කියලා ඒකත් දුන්න ඒ ප්‍රෙෂර් එක වීර්යය සඳහා එවනනේ ඒකත් දුන්න වීර්යය සඳහා. ඊට පස්සේ මට මේ බණහන්න ගියම් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එතනින් නිතන්තරයෙන්ම කියනවා ධර්ම අවබෝධය කරගත්තේ නැති හැම genuම කාන්තාවක් කියලා. මට ඔක්කොම බණහන් ඉන්න පුළුවන් අරක විතරයි අහන් ඉන්න බැරි. එකක් පිරිමි ගතිය අනිත් එක හාමුදුරු කෙනෙක් කියන්නේ දත් මිටි කාගෙන ඉන්නවා ගන්න පුළුවන් නම් ගන්න කිව්වා. මොකද අපි මේ කාලේ ඉඳලා අපි පුරුදු වෙලා තියෙන කිසි දෙයක කිසිම වැඩක මේ මොකද කාන්තාවක් වගේ කියලා හරි මේ අහනවට අපි කැමති නෑ. එහෙම එකක් ඇඟ ඇතුලේ තියෙනවා. දැන් මම ওই කතාව කියන්න ගිහිල්ලා මෙහි පිරිමි කීප දෙනෙක්ම බනහන්න එක නතර කළා. අය හාමුදුරු ඒක කිව්වේ මගේ මූණ බලාගෙනමයි කිව්වා. දන්නව මේක අනේ පව්. ඉතින් මම ඒක කියන්නේ නැහැ මෙහෙදී. පිරිමි ගතිය තිබුණා වෙයි. ඔකත් එක්ක හිමින්තරේ බනහයිනේ. නැත්තම් අර අපිට ඇති වෙන ඍදුමත් එක්ක අපි විදර්ශනා කළා. මේගොල්ලෝ ඍදුමත් එක්ක විදර්ශනා කරන්න ඒගොල්ලෝ වැටෙනවා ඒකෙන්. ඉන්සා ලොකු පහරක් දෙන්න ඕන ලොකු දෙයක් දරා ගන්න පුළුවන් මට්ටමට දියුණු වුණාට පස්සේ. ඒ නිසා ඔබ ශක්තිමත් වෙලා ඉන්න අපිට ලොකු අභියෝගාත්මක දේවල් දෙන්න පුළුවන්. ඕක තමයි දරාගෙන ඉන්න බැරි එක. ඊට පස්සේ යව්වන මදය, යොබ්බන මදය ඇවිල්ලත් මතක් කළා. මා තාම තරුණයි. පස්සේ පුළුවන් අවුරුදු 80ක් විතර ගියාම 90ක් විතර ගියාම ඔබ දකින්න. කියලා කිව්වා. ඒවට වෙන කෙනෙක් නම් රැවටෙනවා. ගොඩක් අය රැවටිලා ඉන්නේ දූල පුතාලේම මෑණිවරුන්ගේ. දැම්ම බණවලට ධර්මයට හරේ මේ දැම්ම කැමැත්ත නැති මොකද? ඒගොල්ලන්ගේ හිත කියලා තියෙන්නේ අපිට ධර්මල්ලෝ හදලා ඉවර වෙලා විස්රාම ගිහිල්ලා වයසට ගියාම සීය පැනලා බණහම් කියලා තමයි ඒගොල්ලන්ගේ හිත කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක බාර අරගෙන තියෙන්නේ ඒ වසඟේට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. එහෙමද නැද්ද? මන් දන්න අර එහෙම ලෙඩි කෙනෙක් ඉඳලා කොහොම හරි අනේ හාමුදුරනේ මේ බණවලට කිට්ටුවත් උන්නේ බණවලට යනවටත් කැමති නැති වුණා කියලා හිටියකො. නමුත් එක පාට උණක් හැදෙලා නැති වුණා. අසනීපයක් හැදෙලා නැති වුණා. එක්මන් ත්‍යාර ඒකයි අහන්න ඕන. එහෙම කල් දාන්න බෑ. ඉස ගිනිගත්තු කේගෙන නිවන රස අපමාදේන සම්පාදේක රජකම තියෙනවා නම් රජකම දාලා ඉල නිවන් දකින්න ඒකයි උතුම්. හැමදාම සම්මා සම්බුත් සරණයි.